මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံपि බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံपि ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံपि සංඝං සරණං ගච්ඡාමි, တတိယံपि බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. භරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං.
මනතා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තින්නං අඤ්ඤතරං යාමං පටිජංගේය පණ්ඩිතෝති.
සදේවත් පින්වත්නි, අප මහා කරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය බලාපොරොත්තු වෙන ලෝක සත්ත්වයාට ඒ ආරක්ෂාව සලසා ගැනීමේ නිවැරදි මාර්ගය පෙන්වා වදාලා, මේ ලෝකයේ බොහොම දෙනෙක් මේ ආරක්ෂාව පිළිබඳ නොයෙකුත් විදිහේ බලාපොරොත්තු ඇති කරගෙන ඒවා ඉෂ්ට වීමේ පෙරනිමිති දැකීමට පුල පුලා සිටිනවා. නමුත් ඒ ආරක්ෂාව සලසා ගැනීමේ නියම ක්‍රියාමාර්ගය, ප්‍රතිපත්ති මාර්ගය ඒ අය පිළිපදිනවද කියන එක ගැන කල්පනා කරලා බලන්නේ නැහැ. ඒ නිසා අන්තිමේදී සිදු වෙන්නේ බලාපොරොත්තු කඩවීම වලට, බලාපොරොත්තු සුන්වීම වලට මුහුණ දෙන්න. මේ தත්ත්වය අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ ගාථාවට අදාළ නිදාන කතාවෙනුත්. බුදු පියාණන් වහන්සේ භේස කලාවණේ වැඩ වාසය කරන අවස්ථාවක ඒ ප්‍රදේශයේ විසූ ඉතාමත්ම යස ඉසුරු ඇති බෝධි රාජ කුමාරයා මේ මහ පොළොවේ වෙන කොතැනකවත් දකින්න නොලැබෙන තරමේ පුදුම විදියේ ප්‍රාසාදයක් හදවලා ඒකට කෝක නදල කියලා නාමයකුත් දීලා ඒ ප්‍රාසාදයේ ගෙවදින පූජෝත්සවයට බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. ආරාධනා කරලා ඒ ප්‍රාසාදය ඒ පූජෝත්සවය සඳහා සකස් කිරීමේදී බිම නොයෙකුත් සුවඳ වර්ගෙහි මාලේප කරලා ඒ වගේම ඒ ප්‍රාසාදයේ ලිපත්තේ ඉඳලම පාවාඩ අතුරලා පිළියෙල කළා. මේ රාජකුමාරයා පාවාඩ ඇතිරෙව්වේ බුදු පියාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා විතරක් නෙවෙයි, තවත් යම්කිසි පෞද්ගලික බලාපොරොත්තුවක් සිටියේ ඇතිවයි. මේ රාජකුමාරයාට නොයෙකුත් සැප සම්පත් තිබුණත් සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ සම්පතක් හැටියට සැලකෙන දරු සම්පත තිබුණේ නැහැ. ඒක නිසා කල්පනා කළා මට පුතෙක් හෝ දුවක් හෝ ලැබෙනවා නම් බුදු පියාණන් වහන්සේ මේ පාවාඩ උඩින් වඩීවිය කියලා. ඒක පෙර නිමිත්තක් හැටියට. එතකොට බුදු පියාණන් වහන්සේත් ඒ ආරාධනාව අනුව ඒ පූජෝත්සවයට වැඩම කරපු අවස්ථාවේ බෝධි රාජ කුමාරයා පාත්‍රය අරගෙන බුදු පියාණන් වහන්සේට එහෙම වන්දනා කළ පාත්‍රය අරගෙන බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා ප්‍රාසාදය තුළට වැඩම කරන්න කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රාසාදයට ඇතුළුනේ නැහැ. දෙවෙනුවටත් තුන්වෙනිවරටත් බුදු පියාණන් වහන්සේට ආයාචනා කළා. නමුත් උන්වහන්සේ වැඩියේ නැහැ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මුහුණ බැලුවා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් තීරුම් ගත්තා මේ පාවාඩ තියෙන නිසා බුදු පියාණන් වහන්සේ ඇතුල් වෙන්නේ නැහැ කියලා. රාජකුමාරයාට කිව්වා පාවාඩ අස් කරන්නේ කියලා. රාජකුමාරයා පාවාඩ අස් කරාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රාසාදය ඇතුළට වැඩම කළා. රාජකුමාරයා ඒ දාණය පිළිගන්වලා දාණය වන්දලා අවසන් වුණාම බුදු පියාණන් වහන්සේට වැඳලා එකක් පස්සේ එක ඉඳගෙන මෙන්න මේ මහානවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේගේ හොඳ උපකාරක උපාසක කෙනෙක්. මා උපදින්නත් කලින් මව්පුතේදීම මෑණියෝ මා වෙනුවෙන් බුදුන් සරණ ගියා. ඊළඟට මට නොතේරෙන කුඩා අවදියේදී මගේ කිරිමව ඒත් මා වෙනුවෙන් බුදු පියාණන් වහන්සේගේ සරණ ගියා. මට යමක් තේරෙන කියන කාලෙදිත් මමම බුදු පියාණන් වහන්සේ සරණ ගියා. නමුත් එබඳු ඒ මා මේ පාවාඩ ඇතිරෙව්වහම ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ පාවාඩ උඩින් වැඩියේ නැත්තේ කියලා අසුනහම බුදු පියාණන් වහන්සේ අසනවා, රාජකුමාරය ඔබ කුමන හිතවිල්ලක් ඇතිවද මේ පාවාඩ ඇතිරෙව්වේ කියලා. කොට රාජකුමාරයා කිව්වා මෙන්න මෙහෙම, මට පුතෙක් හොදුවක් හෝ ලැබෙන වාසනාව තිබෙනවා නම් බුදු පියාණන් වහන්සේ පාවාඩ උඩින් වැඩියි කියලා. අන්න ඒක නිසාම තමයි රාජකුමාරය මම මේ පාවාඩ උඩින් වැඩියේ නැත්තේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මට පුතෙක් දුවක් ලබන්නට වාසනාවක් නැද්ද කියලා ඇහුවා. නෑ, ඒකට හේතු වන්නේ ඔබත් ඔබේ ඒ භාර්යාවත්, ඒ කියන්නේ ඒ බෝධි රාජ කුමාරයාගේ ඒ භාර්යාව අතීතයේදීත් මේ විදිහට ඉඳලා තියෙන බවයි පෙනෙන්නේ. අතීත අවස්ථාවක යම්කිසි කොටිම ධර්මයේ අනුව කියනවා නම් අප්‍රමාදයට වැටුණා කියලා කියන්නේ කුසල් ධර්ම පිළිබඳව යම්කිසි ප්‍රමාදයකට අකුසල් කර්මයක් කරලා තිබෙනවායි කියන එකයි. එතකොට රාජකුමාරයා ඒ කාරණේ දැනගන්න උනන්දු වුණාම බුදු පියාණන් මහන්සිය අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළා. තමත් නෑත අතීතයක අතීතයේ නොයෙක් සිය ගණන් මිනිස්සුන් නැවක නැගිලා මුහුදු ගියා. මුහුද මැදදී මේ නැව කැඩුනා. ඒ නැවේ හිටිය අයගෙන් අඹු සැමියුලක් පමණක් ලෑල්ලක් අල්ලගෙන යන්තම් පීනලා ඒ කිට්ටුව තිබුණු පොඩි දූපතකට ඇතුල් වුණා. අනිත් අය මුහුදෙම මැරුණා. එතකොට මේ දෙදෙනා ඒ දූපතට ඇතුල් වෙලා බලනකොට ඒ දූපතේ කන්න බොන්න දෙයක් නැහැ. නමුත් කුරුල්ලෝ රංචුවක් වාසය කළා. මේ අය කලේ මොකද, කුරුල්ලන්ගේ බිත්තර ගින්නේ අඟුරු වල පුළුස්සලා කන්න පටන් ගත්තා. ඒ බිත්තර ඉවරුනහම කුරුළු පැටවුත් කන්න පටන් ගත්තා. ඔහු විදිහට හැමුළු ජීවිත කාලයම ඒ දිවයිනේ ගත කරා. ජීවිතයේ තරුණ අවස්ථාවේදීත් මධ්‍යම අවස්ථාවේදීත් මහලු අවස්ථාවේදී කියන අවස්ථා තුනේදීම මේ දෙදෙනා අර විදිහට සතුන් මරමින් ජීවත් වුණා කියලා ඒ විදිහට ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ අදාලා, ඒ ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ කුසල් ධර්ම පිළිබඳව අප්‍රමාදී වුණා නම් මේ දරුවෙක් ලබන්න තිබුණා. එහෙම නැත්නම් මේ වයස් සීමා වලින් මුල් වයසේ, එහෙම නැත්නම් මැදි වයසේදී හෝ අවසාන වයසේදී හෝ ඒ මේ තමන්ගේ පාප කර්ම ඇතෑරලා කුසල් ධර්මයට හිත නැඹුරු කළා නම් එහෙනම් පුතෙක් ලබන්න තිබුණා කියලා අන්න ඒ විදිහට කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා. තමා තමන්ට ප්‍රිය හැටියට කෙනෙක් සලකනවා නම් තමන්ගේ ජීවිතයේ අවස්ථා තුනේදීම, ඇත්ත වශයෙන්ම අවස්ථා තුනේදීම තමා රැකගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම යම්කිසි විදියකින් බැරි වුණා නම් ජීවිතයේ එක අවස්ථාවක හෝ තමා ගැන හිතලා තමා රැක බලා ගන්න උනන්දු වෙන්න ඕන කියලා ඒ අදහස ප්‍රකාශ කරමින් අපි අර මුලින් ඒ මාතෘකාව හැටියට තිබුව ධාතා ධර්මය ධම්මපදයේ අත්තවග්ගයේ සඳහන් වෙන ධාතා ධර්මයේ ප්‍රකාශ කොට වදාලා, අත්තානංචේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තින්නම් අඤ්ඤතරං යාමං කටිජග්ගේය පණ්ඩිතෝ. අත්තානංචේ පියං ජඤ්ඤා, ඉදින් යම් කිසි කෙනෙක් තමා ප්‍රිය හැටියට සලකනවා නම්, තමාට තමා ප්‍රිය නම් රක්ඛේයනං සුරක්ෂිතං, ඒ ප්‍රිය හැටියට සලකන තමාව හොඳට රැක බලාගන්නේ, මේකට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. තමන්ට තමන් ප්‍රිය නම් ඒකත් කවුරුත් දන්න කාරණයක්. ඒ තමන්ට තමන් ප්‍රිය නම් තමා ගැන හොඳට රැක බලාගන්නේ. තින්නම් අඤ්ඤතරං යාමං, යාම කියලා සාමාන්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ දැන් රැයේ තුන් යාම කියලා කියන්නේ රාත්‍රී අවස්ථා තුන. නමුත් මෙතන කියන්නේ ජීවිතයේ අවස්ථා තුනයි. ජීවිතයේ තරුණ මධ්‍යම මහලු කියන ඒ අවස්ථා තුනේ තින්නම් අඤ්ඤතරං යාමං, මේ අවස්ථා තුනෙන් එකක හෝ තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ, නුවණැති බුද්ධලයා තමා ගැන සොයන්න ඕන, සෙවිල්ලෙන් සිටින්න ඕන, රැක බලා ගන්න ඕන කියන එකයි, ආරක්ෂා කර ගන්න ඕන කියන එකයි. ඒ විදිහට ඒ ගාථා ධර්මිය වදාලා ඒ අනුව ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දේශනාව අසලා අර බෝධි රාජ කුමාරයාත් සම්පිසි අතීත පුණ්‍ය සම්භාරයක් එමතු කරගෙන සෝවාන් ඵලය ලැබූ බව ප්‍රකාශ වෙනවා. නමුත් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපි වැඩියත් මේ ගැන හිතන්න තියෙන්නේ මෙතනින් මේ ප්‍රකාශ වෙන කර්මයේ සියුම් බලවේගය, මේ ඉතාමත් ඈත අතීතයේ වෙන්න ඕන මේ කියාපු කර්මය කරලා තියෙන්නේ. මේ කනුව කෙනෙක් හිතන්න නරකයි. ඒ සතුන් මැරීමේ තියෙන පාප කර්මයේ තියෙන විපාකය මේ දරු සම්පතක් ලැබන්න බැරි වීම පමණයි කියලා. බොහෝ විට අපට මේ මනුෂ්‍ය ලෝකයේ දකින්න ලැබෙන දුක් වේදනා, අනතුරු, පීඩා, ආපදා, විපත් ආදිය යම්කිසි අතීතයේ කරන ලද පාප කර්මයක වල්ගකොන, අග කෙලවර. මේවයි වැඩි හරිය බරපතල පාප කර්මවල වැඩි හරිය ගෙවන්නේ අපට නොපෙනෙන ඒ නිරයේ, අපායේ, එහෙම නැත්නම් ප්‍රේත ලෝකවල, එහෙමත් නැත්නම් තිරිසන් ලෝක, අසුර ලෝක ආදී ওই අපායවල විඳලා ඒ ඉතිරි විපාක අවශේෂ කියලා කියනවා. ඉතිරි විපාක කොටසයි මේ විඳින්න සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට මේ රාජකුමාරයා මේ තාමත්ම ඈත අතීතයේ කරපු පාප කර්මයක්, ඒ තමන්ගේ භාර්යාවත් එක්ක ඒකේ ඒ ඉතිරි වෙච්ච සුළු විපාකයයි මේ මෙතනින් පෙන්වු කරලා තිබෙන්නේ. එතකොට අපි මේ ගාථාව ගැන තවත් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් දැන් ආරක්ෂාව රැකවරණය පිළිබඳව හැම දෙනෙක්ම විශේෂයෙන්ම මේ කාලයේ උනන්දු වෙනවා. දැන් ඒ ආරක්ෂාව පිළිබඳව හිතනකොට එක පාටම හිතට නැගෙන්නේ තමන්ගේ ගෙදර දොරවල් පිළිබඳව නම්, දොර කවුළු හරියාකාර වහලා තවත් ඕනනම් හුරකරුවන් හුරබටින් යොදාගෙන එහෙම ඉඳීමයි ආරක්ෂාව හැටියට ලෝකයා සලකන්නේ. එහෙම ආරක්ෂාවක් නෙවෙයි මෙතන ප්‍රකාශ කරලා තිබෙන්නේ. එහෙම ආරක්ෂාව සංවිධාන යොදාගත්තු අයත් සමහර විට මේ බරපතල කර්ම වේගයක් නිසා තමන්ගේ ආරක්ෂක බටින් අතින්ම සමහර විට මරුමුටපත් වෙනවා. එහෙම නැත්නම් වෙන එකක් තබා අහන්න ලැබෙනවා. සමහර ඒ ජාතිකතාගේ හෙනගෙඩියක් හරි පාත් වෙලා. ඒ තරම් භයානකයි කර්ම වේග. ඒකට ඒ විදිහ ආරක්ෂාවක් නෙවෙයි මෙතන මේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහ දොර කවුළු වැසීමක් නෙවෙයි මෙතන කියන්නේ. කුසල් ධර්ම පිළිබඳව, කුසල් ධර්ම පිළිබඳව, කුසලිය පිළිබඳව උනන්දු වීමෙන් ආරක්ෂාව සලසා ගැනීමයි. විහි හෝ වේවා, පැවිදි හෝ වේවා, දාන සීල භාවනාදී ඒ කුසල් ධර්ම පිළිබඳව උනන්දු වීමයි මෙතන මේ ප්‍රකාශ කෙරෙන්නේ. ජීවිතයේ ඇත්ත වශයෙන් ජීවිතයේ අවස්ථා තුනේදීම නුවණැති පුද්ගලයා මේවා පිළිබඳව උනන්දු විය යුතුයි. නමුත් යම්කිසි අවාසනාවකට හෝ ඒ තරුණාවදීදී නොයෙකුත් ඒ ක්‍රීඩාදිය විනෝද වීම ආදිය නිසා අතපසු වුණා නම් කුසල් ධර්ම පිළිබඳව මධ්‍යම වයසේදී හෝ එය කළ යුතුව තිබෙනවා. මධ්‍යම වයසේදීත් යම් කිසි ආකාරයකින් ඒ තමන්ගේ දූ දරුවන් ගැන ඒ කටයුතු නිසා අතපසු වුණා නම් කුසල් ධර්ම පිළිබඳව ඒ කටයුතු ගැන උනන්දු වෙන්නේ නැත්නම් යටත් පිරිසෙන් අවම වශයෙන් මහලු වයසේදී හෝ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා කියන මේ ගුණ ධර්ම පිරීමට අකුසලයේ ඉවත් කළ තමන්ගේ අකුසල ඒ ජීවිතාවල් ආදී තිබුණා නම් ඒ පාප කර්ම තිබුණා නම් ඒවා ඉවත් කරලා කුසල් මාර්ගයට එන දියුතු බවයි මේ ගාථාවේ අදහස. මේ බුදු පියාණන් මහසෙන් මෙතන ප්‍රකාශ කොට වදාළේ පැවිදි කෙනෙක් වුණත් එහෙමයි. පැවිදි ජීවිතය පවා සමහර විට මුල් අවස්ථාවේදී ඉගෙන කියා ගැනීම ආදී කටයුතු වල යෙදෙනවා. නමුත් බණ භාවනා ආයවා භාවනා ආදී ගැන උනන්දු වෙන්නේ නැහැ. මෙතන විශේෂයෙන්ම මෙතන කියන්නේ මිනිවන් මාර්ගයේ ගමන් කිරීමයි. මේ සංසාර දුක්ඛයෙන් එතර වීමයි නියම ආරක්ෂාව. දැන් ලෝකේ ආරක්ෂාව කියන එක දැන් දෙපැත්තකින් බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වී වදාරන්නේ පළමු වශයෙන් බලනවා නම් දුගති මාර්ගයේ යන සත්වයා ලෝක සත්වයා සුගති මාර්ගයට නැඹුරු කිරීමයි. කුසල් ලකුසල් හොඳ නරක පෞපින් කියන එක ලෝකයාට වටහා දීම හරියට අර කළු සුදු මේවා කළු ධර්ම මේවා සුදු ධර්ම කියලා හඳුන්වා දීම වගේ එකක්. මේ පාප කර්ම වලට කෙනෙක් නැඹුරු වීම ගැන කල්පනා කරලා බලනකොට දැන් බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළා එක්තරා ලෝක ධර්මතාවක්. තමාට තමා ප්‍රියයි. දැන් සමහර කෙනෙක් පාප කර්ම කරන්නේ මේ මෙන්න මේ කාරණිය වර්ධවා වටහාගෙන මට ඕන නිසා, මට මේක හොඳ නිසා, මම හොඳ හැටියට හිටනවා හිතනවා, ඒ වගේම මට මා ප්‍රියයි. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ ධර්මතාව පිළිගන්න අතරෙම ඒ තමාට තමා ප්‍රිය නිසාම හිතන්න ඕන අනික් අයටත් තමා ප්‍රියයි කියලා. ඒක බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වා වදාලා සබ්බා දිසා අනුපරිගම්ම චේතසා නේවජ්ජකා පියතර මත්තනා කොචි ඒවං පියෝ පුතුත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාමෝ. හැම දිසාවෙම හිත විහිදුවලා බැලුවත් තමා තරම් ප්‍රිය කෙනෙක් ලෝකයේ වෙන හමු වෙන්නේ නැත. හොඳට හිත යොදවලා බැලුවොත් තමාට තමා ප්‍රිය තරමට වෙන කෙනෙක් කවුරුවත් නැහැ. සමහර විට අපි හිතන්න පුළුවන් මට අහවලා ප්‍රියයි කියලා. අහවලාට මම බොහොම ආදරෙයි කියලා. හිතලා බලනකොට ගැඹුරින් කල්පනා කරලා බලනකොට එහෙම ඒ ආදරෙයි ප්‍රියයි කියලා කියන්නේ මොකද? තමාට ඇල්ම නිසා. තමාට දිවෙන ඇල්ම නිසා. තමාට යම්කිසි ඒ තෘප්තියක් එයින් ලැබෙන නිසා. අන්න ඒක නිසා ඇත්ත වශයෙන් බලනකොට මේ ධර්මතාව තමාට තමා ප්‍රියයි. ඒවං පියෝ පුතුත්තා පරේසං. නමුත් හිතන්න තියෙන්නේ එතනින් එතන කාරණේ සම්පූර්ණ නැහැ. හිතන්න ඕන මට මා ප්‍රිය වගේම අනෙක් අයටත්, අනෙක් සත්‍යයටත්, ඒ සත්‍යයට තම තමන්ගේ ජීවිතය ප්‍රියයි. රබ්බේසං ජීවිතං පියං. හැම සත්වයින්ටම ජීවිතය ප්‍රියයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අන්න ඒක නිසා තස්මාන හිංසේ පරං අත්තකාමෝ. එම නිසා ඒ ධර්මතාව එහෙම නිසා තමාට කැමති කෙනා අනුන්ට හිංසා නොකරන්නේ. එහෙම හිංසා කළොත් මොකද වෙන්නේ? ඒක ලෝකයේ තියෙන පුදුම විදිය ධර්මතාවක් තමයි මේ කර්ම නියාමතාව කියන එක. බුදුරහතන් වහන්සේලාට පවා පළ දෙන විදිහේ ඒ තරම් පුදුම විදියේ භයානක භයානක කියලා කියන්නේ ඒක විපාක පක්ෂය ගැන සලකලා නොවෙනස් වෙන විදිය මහා පුදුම විදියේ නියාමතාවක් තිබෙනවා. කර්ම නියාමතාවක් මේ මේ කර්ම කියන නීතිය නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කම්මස්සකා සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා. හැම දිනාටම තමන්ගේ කියලා කියන්න පුළුවන් තමන් කරන කුසල හෝ අකුසල කර්මයි. ඒ වගේම කම්මස්සකා කම්ම දායාදා තමන්ගේ දායාදේ ඇත්ත වශයෙන්ම කෙනෙකුට දායාද වශයෙන් සිටින්නේ තමන් කරන ලද කුසල අකුසල කර්මය. තමන්ගේ ඥාතිවරයා බන්දුවරයා කියලා කියන්න පුළුවන් මේ තමන්ගේ කුසල අකුසල කර්මයි. තමන්ට අවසානයේ පිළිසරණ වෙන්නේ විහිිට වෙන්නේ අන්න එතන කියනවා පිළිසරණ වීම කියලා මේ ආරක්ෂාව. ඒක නිසා ඒ අකුසල කර්ම ඉවත් කළා කුසල් කර්ම. කුසලෙහි යෙදීමෙන් තමයි කෙනෙකුට ආරක්ෂාවෙන්ට පුළුවන් වන්නේ. ඒ විදිහට කල්පනා කරලා බලනකොට දොර කවුළු වැහිමෙන් නෙවෙයි. නමුත් ආරක්ෂා කළ යුතු දොරවල් තුනකුත් තිබෙනවා. ඒ ගෙවල් වල තිබෙන දොරවල් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කෙනෙකු විසින් ආරක්ෂා කළ යුතු දොරවල් තුන. සිත, කය, වචන. මෙන්න මේ තුන් දොර. මේ තුන් දොර හැම දෙනෙක් සමහර විට ගෙදරවල් වල දොරවල් නැති වුණත් මේ තුන් දොර හැම දිනාටම තිබෙනවා. මෙන්න මේ තුන් දොර පාලනය කරගත්තේ නැත්නම්, මේ තුන් දොර රැකගත්තේ නැත්නම් ඒ තැනැත්තාට හිමි වෙන්නේ අර සතර අපාය. අන්න ඒක නිසා තමයි ඒ අපාය බය ඉදිරිපත් කරගෙන කෙනෙකු විසින් මේ දීර්ඝ සංසාරයේ ඒ විදිහේ තත්ත්වවලට පත් වුණු අය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු සමහර සූත්‍ර දේශනා ඒවා යනකොට ඇඟ ලොමු දෙහ ගන්නවා නේ. ඒ තරම් පුදුමයි, ඒ තරම් භයානක මේ අපට පෙනෙන තිරිසන් ලෝකයේ පවා සත්වයා විඳින දුක් ගැහැට, මනුෂ්‍ය ලෝකයේ විඳින ඒ දුක් ගැහැට අපට ඒක පැහැදිලි වෙන්නේ දිනපතා ආසන්නට ලැබෙනවා. ඊට වඩා 10000 ගුණයකින් තිරිසන් ලෝකයේ. ඊළඟට අපට නොපෙනෙන සමුත් යම් යම් ආකාර වලින් ඇතැම් විට දැනගන්නට ලැබෙන ප්‍රේත ලෝකයේ. ඒ වගේම අභිඥාලාභින්ට පෙනෙන ඒ නිරය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ, මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රකාශ කොට වදාළ ආකාරයකට නිරේ නිරාදු යන හිතනකොට මේ මනුෂ්‍ය ලෝකයේ ලොකුවට අපි හිතන ආපදා, විපත්ති, උපද්‍රව, භය කියලා කියන දේවල් ඒවා ඉතාම සුළු දේවල්. ඒ වගේ කෝටි ගුණයක් මහා භයානක දුක් විඳින්න සිද්ධ වෙනවා අර පාප කර්මාණුව. මේක ලෝකයේ බලපවත්වන ධර්මතාවක්. මේක කාටවත් වෙනස් කරන්න බෑ. මේක හැබැයි මේකේ විපාක පක්ෂය අඩු වැඩි කරගන්න පුළුවන් තමන් මේ ජීවිතයේ අර අතීතයේ කොයිතරම් පාප කර්ම කරලා තිබුණත් මේ ජීවිතයේ යහමඟ ගමන් කරනවා නම්, කුසල් ධර්මවලදී ඒ කටයුතු කරනවා නම් අර විපාක පක්ෂය ඒ ටික ටික අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විපාක සමහර විට අහුසි වෙන කරගන්නත් පුළුවන්. ඒක උත්සාහය මතයි තිබෙන්නේ. දැන් ඔය මලක් පිපිලා එළිය හැදිලා පැසෙන කාලය තුල යම්කිසි ඒවාට යෙදෙන පෝරණුව ඒ විපාකයේ පැසෙන gediye වෙනසක් වෙන්න ඉඩ තිබෙනවා. අන්න ඒ වගේ එතකොට පාප කර්මයක් ඒක පැතිලා විපාක දෙන අවස්ථාව දක්වා තමන් ඒ පාප කර්මය කළේ වී නමුත් හොඳ මාර්ගයේ කුසල් මාර්ගයේ යෙදিলা ඒ කුසල් කර්ම කරනව නම් අර පාප කර්මයේ විපාක සමහර විට අඩුවෙන් ලබන්න පුළුවන්. ඊළඟට කුසල් කර්මයේ ඒ විපාක වැඩි කරගන්න, ආනිසංශ වැඩි කරගන්න පුළුවන් නිතර කුසල් වල ඉඳලා තියෙනවා නම්. කොයි හැටියෙන් නමුත් මේ ලෝකයේ බලපවත්වන කර්ම නියාමතාව අනුව කල්පනා කළ තමයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ ආරක්ෂාව ගැන ප්‍රකාශ කොට වදාළේ. මේ සංසාර ගමන බොහෝ භයානක ගමනක්. මේ ගමන මේක ගමනක් හැටියට හිතුවොත් මේ ගමන යාමට ප්‍රධාන වන්නේ මේ හිතයි. දැන් වාහනයක සුක්කානම් වගේ තමයි මේ හිත. මේ හිත හැරෙන අතර තමයි වචනය හැරෙන්නේ, කය හැරෙන්නේ. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම සිත රැක ගැනීමයි අවශ්‍ය වන්නේ. ඒ සිත රැකගත්තේ නැත්නම් මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබුණා, චේතනහම් පිත්‍රේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාවම කර්මයේයි කියමි. මොකද චේතනාවක් ඇති කරගෙන තමයි කයින් වචනෙන් ඒ ක්‍රියා කරන්නේ. ඒ නිසා සිත ප්‍රධානයි. එතකොට මේ වාහන මේ අපේ ජීවිතය එහෙම නැත්නම් ජීවිත ගමන යම්කිසි වාහනයක් එළවීම හැටියට හිතුවොත් මේ වාහනේ සුක්කානම් වගේ තමයි සිත. ඊළඟට මේක හරවන අත මේක දුගති කියලා දුගති පැත්තේ හැරෙව්වොත් දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු වචන කීපයක් තිබෙනවා. අපායන් දුක්ගතින් විනිපාතං නිරයන්. අපාය කියලා කියන්නේ හරියට පාරෙන් පිටට පැනන වගේ. දුක්ගති කියලා කියන්නේ කානුව පල්ලෙන් ගිහිල්ලා ඊළඟට විනිපාත ඊළඟට මහා ප්‍රපාතයකට වැටිලා නිරය සුණු විසුණු වෙලා පොඩිපට්ටම් වෙලා යනවා. අන්න ඒ වගේ මේ සතර අපායට වැටිලා කෙනෙක් දුක් විඳින්නේ ඒ පාප කර්ම නිසා. අනිත් පැත්ත සුගති දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදීන් මෙන්න මේ විදිහේ තත්ත්වයක් ලෝකයේ තිබෙනවා. එතකොට මේ වාහනය හැරවීම මේකට උපකාර වෙන එක තමයි මේ හරි දැක්ම, හරියට සිත පිහිටුවා ගැනීම. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා යම්කිසි කෙනෙක් මේ මිච්ඡාපණ හිතං සිත්තං කියලා කියනවා. වැරදි විදියට පිහිටුවාගත්තු, වැරදි පැත්තට යොමු කරලා, අකුසල් පැත්තට, පාප කර්ම පැත්තට යොමු කරලා පිහිටුවාගත්තු හිත නිසා කෙනෙකුට හරියට තමන්ගේ වෛරක්කාරීකුටවත් කරන්න බැරි තරම් ඒ දුක් ගැහැට තමන්ට පමුණුවා ගන්න පුළුවන් කියලා. වෛරකාරීකුටවත් තමන්ට කරන්න බැරි තරම් උපද්‍රව තමාටම කරගන්න පුළුවන් තමන්ගේ හිත නපුරට නරක පැත්තට යොමු කළොත්. අනිත් පැත්තට ප්‍රකාශ කරන හොඳ පැත්තට යොමු කරගොත් සම්මාපණිහිතං චිත්තං හරි පැත්තට යොමු කරොත් තමන්ගේ මෞඛ්‍යයන්ටවත් කරන්න බැරි තරම් යහපතක් තමන්ට කරගන්න පුළුවන් කියලා. ඒ වගේම බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා ඒ සමහර අය ඒ තමන්ට ප්‍රිය කියලා හිතාගෙන පාප කර්ම කිරීමෙන් තමන්ට වෛරක්කාරී වෙන තමන්ගේ හතුරෙක් බවට පත් වෙනවාද? දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා අපට ප්‍රිය නිසා මට ප්‍රිය නිසා මම මේ කටයුතු කරනවා කියලා. නමුත් ඒ මෝඩ මිනිස්සු එහෙම හිතමින් කරන්නේ තමන්ගේ සතුරන් ක්‍රියා කරන ආකාරයටම තමන්ට පිළිපදිනවායි කියලා. චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේ වාත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පණ. සමහර මෝඩ අඥාන පුද්ගලයින් තමන්ට සතුරන් හැටියටම ඉඳගෙන ක්‍රියා කරනවායි, තමන්ට තමන් සතුරන් හැටියට ක්‍රියා කරනවායි, වරපතල කටුක විපාකගෙන දෙන පාප කර්ම කරමින් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන. එතකොට මේ ජීවිත ගමනේ, මේ සංසාර ගමනේ ඇති භයානකත්වය ගැන කල්පනා කරලා බලනකොට ආරක්ෂාව සඳහා හැමතිස්සෙම අර තුන් දොරයක ගැනීම පිළිබඳව පණිවිඩයයි බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ. හොඳ නරක ලෝකයට වටහා දෙන්නු කරනවා. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් හිතන්න පුළුවන් දැන් ආජීවය කියන එක කියන්නේ මෙතන මිත්‍යා ආජීව. දැන් අපිට මෙතන ප්‍රකාශ වුණා අපි මේ ආජීවස්තංග ශීලයේ ආජීවය කියලා කියන්නේ ජීවිකාව. දැන් මේ කථාන්තරයේ තියෙන ජීවිකාව පිළිබඳ වර දෙදෙනා ජීවිකාව හැටියට අර කුරුල්ලන් කුරුළු බිත්තර ඒ විදිහට ඒ මරමින් ජීවත් වුණා. ඒ වගේ දැන් මේ කාලය ගැන හිතලා බලනකොට හැම කෙනෙකුගේම ලොකුම ප්‍රශ්නය තමයි ජීවිකාව. දැන් ආරක්ෂාව ගැන හිතනකොට නොයෙකුත් විදිහේ රක්ෂණ ක්‍රම තිබෙනවා. ආරක්ෂාව කියලා කියන්නේත් ඒ ආරක්ෂාව අදහසයි. ඊළඟට ඒකට අමතරව ආර්ථික වශයෙන් රක්ෂණ ක්‍රම ගැන හැමදෙනාම කල්පනා කරනවා, හිතේ උදෙනවා. ඒ ආර්ථික වශයෙන් රක්ෂණය, නමුත් ධාර්මික රක්ෂණය ඒ විදිහට සැලසෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයා මේ ධනෙ උපයනවාට ඊර්ෂාවකින් නොවේ, නමුත් නොකළ යුතු වෙලහෙන දාම් හැටියට ශ්‍රද්ධාවන්ත උපාසකෙ විසින් නොකළ යුතු දේවල් හැටියට දක්වලා තිබෙනවා. අභියාජ වෙළඳාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළඳාම, රස විස වෙළඳාම, මත්පැන් වෙළඳාම කියලා කියන මෙන්න මේවා වැරදි ආජීව හැටියට. ඉතින් මේවා දැන් ලෝකයාට ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට විශේෂ ප්‍රශ්නයක් මේක. නමුත් ඒක නුවණින් කල්පනා කරලා අඩු ආදායම් මාර්ගයක් ලැබුණත් බුදු පියාණන් වහන්සේ හේතු සහිතවයි මේවා ප්‍රකාශ කරලා තිබින්නේ. මේ සතුන් මැරීම ආදිය මේවා නිසා ඇති කරගන්න අකුසල් බොහොම ඈතට යනවා සංසාරේ. අන්න ඒ විදිහට කල්පනා කළා ක්‍රමක්‍රමයෙන් ඒ වයින් මිදලා ධාර්මික රැකියාවකට යොමු වෙන උත්සාහවත් වෙන්න ඕන. ජීවිතයේ එක් අවස්ථාවක මේ විදිහට ජීවත් වුණා, දෙවෙනි අවස්ථාවෙත් එහෙම ජීවත් වුණා නම් යටත් පිරිසෙන් තුන්වෙනි අවස්ථාවේදී හෝ ඒ වයින් වෙන් වෙලා ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් මේ ලෝකයේ තිබෙන භයානක තත්ත්වයට හේතුව මේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ පවා මේවා ගැන මේ ධර්මය ගැන නොතකීම නිසායි. කොයිතරම් මේ විද්‍යාත්මක වශයෙන් දියුණුවත් ඒ බාහිර වශයෙන් ආරක්ෂාව සලසන්න උත්සාහ කළත් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ නියාමතාව ධර්ම කර්ම නියාමතාව අනුව ඒ වාට විපාක විඳින්න සිද්ධ වෙනවා කොයිතරම් මේ බාහිර ආරක්ෂාවල් යෙදුවත්. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ වදාළ ඒ කාරණය ගැන අපි මේ යබුරින් කල්පනා කරන්න ඕන. රජකම් කළත් කළකම් පල දෙනවා. අන්න ඒ විදිහට ඒ භයානක කර්ම ධර්මතාව නිසා, කර්මය පිළිබඳ ධර්මතාව නිසා කුසල් ලකුසල් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව, පව්පින් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නට තම තමන්ව ලොකු අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. දාන සීල භාවනා කියලා කියන ඒ පිළිවෙත් මාර්ගය තුලින් බලාපොරොත්තු වෙන්නේ අර තමන්ගේ චිත්ත සන්තානයේ ඒ තිබෙන කෙලෙස්, ඒ ධර්ම ක්‍රමක්‍රමයේ තෘෂ්ණාව, ලෝභය, තවත් නොයෙකුත් ඒ නොසන්සුන්කම්, අසංවර ගති, ඒවා ඉවත් කරලා අර තුන් දොන රැක ගැනීම පිළිබඳ ඒ පණිවිඩය තුල හැසිරීම. ඒ විදිහට ඒ සංසාරය ගැන කල්පනා කරලා බලනකොට සංසාරයේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා නියම විදිය ආරක්ෂාවක් කොතනකවත් හොයාගන්න බෑ. දැන් සමහර විට කෙනෙක් හිතන්නේ දිව්‍ය ලෝකෙ ගියාම ආරක්ෂාව සැලසෙනවා කියලා. නමුත් දිව්‍ය ආත්ම භාවයේ බව එක නිත්‍ය නෑ. බ්‍රහ්මාත්ම භව ඒවත් නිත්‍ය නෑ. බ්‍රහ්ම ලෝකෙ පව ඒවා ඒ පින්වල විපාක විඳින තාක් ඉඳලා ඊළඟට හිටි ගමම චුත වෙනවා. සමහර දෙවිවරු ඒ සමහරට කෝපසිතක් ඇති වුණාම එතනින් චුත වෙනවා. චුත වෙලා ගිහිල්ලා එක්ක යක්ෂයෙක් වෙනවා, ප්‍රේතෙක් වෙනවා. ඒ තරම් භයානක තත්ත්වයක් මේ සංසාරයේ තිබෙන්නේ. කොයිතරම් ඉහළට ගියත් පහළට වැටෙනවා ඒ කුසල් වල බලය ඒවා ගෙවිලා ඉවරුණාම. අන්න එහෙම කල්පනා කරලා බලනකොට මේ සංසාර ගමන සංසාරයේ කොතනකවත් නියම ආරක්ෂාවක් නැහැ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ නිවනමයි උතුම්ම සැනසීම, උතුම්ම ආරක්ෂාව. දැන් සමහර තැන්වල ධර්මයේ ප්‍රකාශ කරලා තිබෙනවා මුළු මහත් සංසාරයේම කාන්තාරයක් හැටියට. කාන්තාරයක යන කෙනෙකුට ඊළඟට ටිකක් හරි සැනසෙන්න හිතන්න තියෙන්නේ ඒ කාන්තාරයේ කෙළවර තිබෙන ക്ഷേම භූමිය. ඒ බොන්න කියන්න වතුර තිබෙන, ආහාර පාන තිබෙන යම්කිසි සරු ප්‍රදේශයකට ക്ഷേම භූමිය කියලා කියනවා. අන්න ඒ විදිහට මේ ධර්මයේ සමහර විට දක්වලා තිබෙනවා මුළු මහත් සංසාර ගමනම කාන්තාරයක ගමනක් හැටියට දක්වලා. ඊළඟට නිවන ക്ഷേම භූමියක් වගේ ക്ഷേමං කියලා කියනවා. ඒ නිවනටම නමක් හැටියට මේ නිවන තමයි නියම ආරක්ෂාව. මේ සංසාරයෙන් මිදීම, සංසාර භවයේ නැතිරීම කියලා කියන මෙන්න මේ දුකෙන් මිදීම. භවය මේ සංසාරයේ ඉපදීමම දුක. උපන්නනම් ඊළඟට එතන ඉඳලා තියෙන්නේ තුන අවස්ථාව ඉඳලම ජරාව කියලා කියන මහලු වීම දක්වා ගමන් කරනවා. ඒකට අපි යොදා ගන්නවා තරුණ වයස මහලු වයස කියලා වෙන් කර ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම උපන් තැන ඉඳලම ජරාවටයිපත් වෙන්නේ. ඒ දිරා යාමේ අවස්ථා අනුව ඊළඟට ව්‍යාධිය කියලා කියන ලෙඩ රෝග, ඊළඟට අවසානයේ හැම දිනෙකම බය මරණය කියලා අවස්ථාවක් වෙනවා. මේ ශරීර කූඩුව අතහැරලා යන වෙන අවස්ථාවක්. ඒ අතරතුර නොයෙකුත් ආවදා උපද්‍රව විපත්ති ආහාර පාන සීනේ දුක, ඔය විදිහට නොයෙකුත් දුක් රාශියක් මේ සංසාරයේ තිබින්නේ. ඒක නිසා තමයි මේ සංසාරයෙන් මිදීම සඳහා, තමන් මිදීම පමණක් නෙවෙයි ලෝක සත්‍යයත් මුදා ගැනීම සඳහා තමයි ඒ තරම් ඒ සාරාංශික කල්පලක්ෂයක් ඒ බුදු පියාණන් මහසලා පෙරුම් පුවේ. හිතාගන්න ඕන බුදු පියාණන් වහන්සේ බුදුනේ මා සඳහායි කියලා. අතීතයේ බෞද්ධ පින්නතුන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්ට සිත ශක්තිමත් කරගත්තේ මම්ම නිසා බුදු වූ, මා නිසාම බුදු වූ කියලා ඒ විදිහට හිතා ගන්න. බුදු පියාණන් වහන්සේ බුදුනේ මා සඳහායි කියලා. අන්න එහෙම කල්පනා කළ බලනකොට බුද්ධෝත්පාද කාලය ගැන හිතලා බලනකොට මේක විශේෂ අවස්ථාවක්. බුදු කෙනෙක් පාල නොවන තාක් කෙනෙකුට දැනගන්න බෑ හොඳ නරක පිළිබඳව. අතීතයේ දැන් ඔය අභිඥාලාභී සමහර විට ඒ තාපසවරුන් එහෙම හිටියා. ඒ අයටවත් තේරුන්නේ නෑ මේ සංසාරයෙන් මිදීමේ රහස. මේ කර්මය පිළිබඳවත් ගැඹුරු වැටහීමක් එයාට තිබුණේ නෑ. කොයිතරම්ද කියොත් සමහර අය අභිඥා ඒ ශක්තිය අනුව සීමා සහිතව පෙනුනා මේ කර්මයේ විපාක. එහෙම පෙනිලා වැරදි නිගමන ගත්තා. දැන් මේ කාලෙත් එහෙම නිගමන ගන්න අය සිටිනවා ලෝකයේ, සමාජයේ. ඔය තර්කකාරයෝ ඉන්න අතර, උගතුන් අතර සමහර කෙනෙක් කල්පනා කරනවා දැන් ඔය කිව්වට මොකද මිත්‍යා ආජීවයක් ගැන අර අහවලා, අර අහවල්ලා අහවල්ලා අය මේ කියන මිත්‍යා ආජීවය කියලා කියන වැරදි ජීවිතා ක්‍රම අනුව ජීවත් වෙන්නේ, සතුන් මරාගෙන කනවා, අනුතුත් දේවල් කරනවා. අර කදිමට ඉන්නේ, කිසි වරදක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳට සැපට ඉන්නවා කියලා. මේකත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිනවා. පාප කර්ම කළ හැකීම විපාක දෙන්නේ නැත. අර දෙනකගෙන් කිරි දොවිනකොට එකපාරට මේ කිරි එන්න වගේ ඒ විදිහටම පාප කර්මයේ වහාම විපාක දෙන්නේ නැත. නමුත් අලු යට ගිනි පුපුරු වගේ භස්මච්ඡන්නෝව පාවකෝ, ඒ අලු යට ගිනි පුපුරු වගේ දවමින් හිමිහිමීට දවමින් ඒව මේ පාප කර්ම දිගටම සංසාරේ යනවයි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ගැඹුරු අන්දමින් කර්මයේ තියෙන ක්‍රියාකාරීත්වය එකපාරටම විපාක දෙන්නේ නැත්තේ මොකද? මනුෂ්‍යාත්ම භාවයක් නම් මේ මිනිස්ෙක් හැටියට උත්පත්ති ලැබු යම් කිසි කුසල කර්මයක් නිසා, ඒ කුසල කර්ම බලය නිසා අර පාප කර්ම වලට විපාක දෙන්න බැරිව සිටිනවා. නමුත් මේ කුසල කර්ම දෙවිල යන දේවල් දැන් මුල මුදල් කියන ඒවා මේ ඊදම් වල යනවා වගේ මේ මනුෂ්‍ය ජීවිතය ගෙවනකොට ඒ සැප සම්පත් විඳිනකොට ඒ කුසල ධර්මත් ගෙවෙනවා. මේක ගෙවෙන දෙයක්. මේ ගෙවෙන අතරේ මොකද වෙන්නේ? අර පාප කර්ම මතු වෙනවා. ඊළඟට කුසල් වලින් වැහිලා තිබුණු අර අලු වලින් වැහිලා තිබුණු ගිනි පුපුරු වගේ පාප කර්ම අනුව ඒ අතීත පාප කර්ම අනුව ඒ විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ඔය කොයිතරම් මහසින් ඉහළින් ගියත් දන්නේම නැතුව වැටිලා මරණයටපත් වෙන්නේ. කොතනකවත් හැංගිලා මේ කර්මයෙන් බේරෙන්න බෑ. අන්න එහෙම තත්ත්වයක් මේ සංසාරයේ තිබෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ දුකක් මේ බව වටහා ගැනීම. මේකට නියම පිහිට තමයි ඇත්ත වශයෙන්ම භාවනාව. මේ සිත දියුණු කිරීම, මේ ලෝකේ යථා ස්වභාවය ගැන මේ අවබෝධයක් ඇති කර ගැනීමෙන්මයි චතුරාර්ය සත්‍ය කියලා කියන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා මේ ලෝකේ හැම දිනෙකම මේ ආරක්ෂාව සොයනවයි. ආරක්ෂාව සොයාගෙන ඒ බුද්ධ කාලයේ පවා මේ කාලෙත් එහෙමයි මහසේ ප්‍රකාශ කළ තිබෙනවා. බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. බොහෝ මිනිස්සුන් භය නිසා ඒ භය මිදීම සඳහා බොහොම දෙනෙක් ඒ පර්වත වන ආරාම චෛත්‍ය ආදී තැන්වලට යනවයි ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ. මේ කාලෙත් ඒ තත්ත්වය එහෙමයි බුද්ධ කාලයේ වගේම මනුස්සා භය තජ්ජිතා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නේතං හෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. නමුත් මෙන්න මේක නෙවෙයි උතුම් සරණ. මේ ලබාගෙන මේ පිහිටෙන් බෑ කෙනෙකුට සියලු දුක් වලින් මිදෙන්න. නේතං හෝ සරණං කේම මේක නියම ආරක්ෂා සහිත පිහිට නෙවෙයි, ආරක්ෂාව නෙවෙයි. මේ විජේ ආරාම වෘක්ෂ චෛත්‍ය ආදී ළඟට ගිහිල්ලා ඒ අන්නලව් කිරීමෙන් අඳෝනා කීමෙන් කෙනෙකුට සංසාර දුකෙන් මිදෙන්න බැරිය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන. කොහොමද මොකක්ද එහෙනම් ආරක්ෂාව කියලා කියන්නේ? යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. නමුත් යම් කිසි කෙනෙක් බුදුන් දහම් සඟුන් කියලා මේ ත්‍රිවිධ රත්නයේ සරණ යනවනම් ඒ වගේම චතුරාර්ය සත්‍ය දුක, දුකට හේතුව ඒ දුක නැති කිරීම කියලා කියන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය මේක නියම ප්‍රඥාවෙන් හරි දැක්මින් ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගන්නව නම් අන්න ඒ බඳුවේ තැනැත්තා තමයි ඒතං කෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං මේකයි නියම ආරක්ෂා සහිත පිහිට ඒ වගේම මේකයි උතුම් සරණ ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති මෙන්න මේ පිහිට ලබා ගැනීමෙන් තමයි කෙනෙකුට සියලු දුක් වෙනින් මිදෙන්න පුළුවන් අන්නේ බුද්ධ වචනේ අනුකල්පනා කරන්න ඕන. එතකොට මනුෂ්‍ය ජීවිතය ලැබුවා නම් අපේ පරමාර්ථය විශ්ති බුද්ධෝත්පාද කාලයක් නම් මෙන්න මේ කියාපු චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. මේ සංසාරය දුකක් බව මේක එක එක් මට්ටමදී වැටහෙනවා. මේ කෑමම් කෙනෙකුගෙන් ඇහුවත් යාවි දුක තියෙන එක මේ අපට තේරෙනවා කියලා. නමුත් ඉහළ මාංශයෙන් තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ භවයේ යන්ට තව ඉදිරියටත් මේ සංසාරයේ ගණ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන්නේ. මේකට යටින් තිබෙන තෘෂ්ණාවයි තණ්හාවයි බරපතල අවිද්‍යාවකුත් තෘෂ්ණාවකුත් තණ්හාවකුත් තිබෙනවා ලෝක සත්‍යය තුළ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ මහණෙනි නුඹලාත් මමත් මේ සාදීග කාලයක් කියන්න බැරි තරම් අති දීර්ඝ කාලයක් මේ සංසාරයේ මේ ගමන් කළේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එහෙම නැත්නම් මේ අවිද්‍යාව අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලායි අපි මේ සංසාරය ඇවිල්ලා තිබෙන්නේ. අන්නේ ධර්මතාවන් අනුව කල්පනා කරන්න ඕන. එතකොට අපි මේ කරන්න ඕනේ අපේ මනුෂ්‍ය සිතක් ලැබුණා නම් බුද්ධෝත්පාද කාලයක ධර්මය ආසන්නට ධර්මය අනුව හැසිරෙන්න අවස්ථාවක් වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදියක් ලැබුණා නම් මේක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ක්ෂණ සම්පත්තිය හැටියටයි. මුළුමහත් මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන මනුෂ්‍යාත්ම භාවය එක්තරා එකම නැකතක් හැටියට දක්වනවා. ක්ෂණයක් හැටියට ක්ෂණ සම්පත්තියක් හැටියට දක්වනවා. වෙන එකක් තබා දෙවි රූපව. මනුෂ්‍ය ලෝකයේ උපදින්න බලාපොරොත්තු වෙන පින් රැස් කරගන්න. දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඒවා ඒ කරන අද කුසල් වල විපාක විඳලා බලාපොරොත්තු මේ පැත්ත බලාගෙන ඉන්නවා. මනුෂ්‍ය ලෝකේ උපදින්න. මොකද මනුෂ්‍ය ලෝකයේ තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. පින් දහම් කරන්නට භාවනා කරන්නට හොඳම තැන. දිව්‍ය ලෝකවල සමහර විට ඒ තියෙන සැප සම්පත් නිසා සිත එක්කන් කරගන්න අමාරුයි. ඔන්න බඳු තත්වයක් නිසා මේ ලැබිලා තිබෙන මනුෂ්‍යාත්ම භාවය දුර්ලභ. ඒ මනුෂ්‍යාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ උපරිම ප්‍රයෝජනය ගන්නට දැන් හැම දිනෙකම උපරිම ප්‍රයෝජනය උපරිම ඵලය ගැන වෙහෙසු වෙනවා වෙහෙස වෙනවා ආර්ථිකංශී. මේකෙන් ලබා ගන්න ඕන හොඳම හේතුවක් වෙලහෙන දාම් ගැන හේතුවක් උපරිම මේකේ උපරිම ප්‍රතිඵලය ලබා ගන්න උනන්දු වෙනවා. නමුත් බොහොම ටික දෙනයි කල්පනා කරන්නේ මේ මනු ලැබූ මනුෂ්‍යාත්ම භාවයේ බුද්ධෝත්පාද කාලයේ ලැබූ මනුෂ්‍යාත්ම භාවයෙන් ගත හැකි උපරිම ඵලය ගැන. උපරිම ඵලය තිබීවා යටත් පිළිසෙන් අවම ඵලය හැටියට බුදු පියාණන් වහන්සේ දැක්වේ සෝවාන් කියලා කියන தත්ත්වය. මොකද මේ සෝවාන් කියන தත්ත්වය මේ ඒක තුලින් පුළුවන් කෙනෙකුට මේ මුළු මහත් සංසාර ගමන මේ අති දීර්ඝ කාලයක් ආපු මේ සංසාර ගමන තව භව හතකට ජීවිත හතකට පමණක් සීමා කළා එතනින් කෙළවර කරන්නට. ඒක සිද්ධ වෙන්නේ 아무තු ප්‍රාතිහාරයකින් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ධර්ම චක්ෂුෂය කියලා කියන ධාම්මස පහළ කර ගැනීමෙන්. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අර විදිහට දැන් ආජීවශ්‍රමක ශීලයේ වැනි හොඳ ශීලයක් සමාදන් වෙලා ඒ අනුව ජීවත් වෙමින් ඊළඟට සිත දියුණු කර ගැනීම සඳහා සිත තැන්පත් කර ගැනීම සඳහා යම් කිසි භාවනාවක් කරලා මේ ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරව අදාළ ඒ ත්‍රිලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන් ඒ ලක්ෂණ තුන එක්තරා මට්ටමකින් අවබෝධ කරගත්තන ඒ තුලින් කෙනෙකුට අර මේ සංසාරයේ දුක පිළිබඳවත් දුකට හේතුව තෘෂ්ණාව බවත් මේ තෘෂ්ණාව සංසිඳුණු තැන නියම සැනසීම බවක් නිවන බවක් මේකට මේ ගමන් කරන මේ මාර්ගය මේකම මේ වායන මාර්ගයම තමයි කියන ඒ අවබෝධයක් වෙනවා මේ යම් කිසි අවස්ථාවක. අන්නේ අවබෝධය නිසා සිතේ ඇතිවන යම් කිසි විශාල වෙනසක් ඒ අවිද්‍යාව එක්තරා ප්‍රමාණයක ඉවත් වෙලා ප්‍රඥාව පහළ වුණාම ඒකට කියන ධර්ම චක්ෂුසේ කියලා ධම්මැස ඒ ප්‍රඥායස ධම්මැස අන්නේ ධම්මැස පහළ වුණු අවස්ථාවේ ඒ තැනැත්තාට ලැබෙන විශාල සාහනය කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර මුළු මහ පොළවේ තිබෙන පස් වගේ ඒ ගමන් වහන්සේගේ නියපිට පස් ටිකක් අරගෙන මෙන්න මේ නියපිට පස් වගේ දැන් තියෙන මේ ටික වගේ ඒ සෝවාන් පුද්ගලයාට ගෙවන්න තිබෙන තව ඉතිරිවල තිබෙන දුක් ප්‍රමාණය ගෙවලා කෙලවර කළ එහෙම නැත්නම් නිදහස් වුණු දුක් ප්‍රමාණය මහ පොළවේ පස් වගේ. එතකොට නියපිට තිබෙන පස් වගේ අර කියන්නේ මේ එකට උපමාව දෙන්නේ මොකද එහෙම තව භව හතයි තව ජීවිත හතයි ගෙවන්නේ තව හත්වරයි උපදින්නේ මේ භවයේ. අන්නේ විදිහ සැනසීමක් ලබන යසෝවාන් තත්ත්‍ය අතීතයේ ගිහි උපාසක උපාසිකාවන් පවා ඒ බුද්ධ කාලේ ඒ සංඝෝපස්ථාන ආදී කටයුතු කරමින් ඒ වාට නිරත වෙලා හිටිය පමණක් නෙවෙයි බණ භාවනා ඒ වාට අර ධර්මයේ ගැඹුරු පක්ෂය ගැන කල්පනා කරලා සිත තැන්පත් කරගෙන භාවනා කරලා ඒ තත්ත්ව ලබා ගන්නට උනන්දු වුණා. ඒක නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේ සමහර විට ප්‍රකාශ කරනවා ඒ ගම්බල 10000 ගණන් සෝවාන් ආදී මේ මාර්ගඵල ලබාගත්තු අය හිටියා කියලා. මේවා නිකන් ලැබෙන දේවල් නෙවෙයි. සහතික පත්‍ර වලින් ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. 아무ත් උත්සාහ කළා ධර්ම මාර්ගයේ යමින් බණ භාවනා කරන ලැබිය යුතු දේවල් අතීතයේ මේවට උපකාර වන කුසල් ධර්ම සමහරුන්ගේ චිත්තසංතානෙ සංගවිලා තිබෙන්න පුළුවන්. අර පාප කර්ම වගේ කුසල් කර්මත් සමහර විට අලුයට ගිනි කුපුරු වගේ තිබෙනවා. නමුත් මේ ගිනි කුපුරු එකපාරටම දැල්ව ගන්න නම් මේක ඉබේ මේවමතු වෙන්නේ නැහැ. මේ කුසල් කර්ම නම් ඒවට ටිකක් පිඹින්න ඕන. පිඹලා මේ අර අලු ඉවත් කරලා මේවෙන් මේ ආලෝකයක් මතු කර ගන්න ඕනේ. ඒ හොඳ පැත්ත ගැන කල්පනා කරලා බලනවා නම් එතකොට කුසල් ධර්මත් මේ අලුයට ගිනි පුපුරු වගේ තිබෙනවා. නමුත් ඒ වාරප ආලෝකයක් සඳහා උපකාර කරගන්න, දැවෙන්න උපකාර කරගන්න නෙවෙයි. නමුත් එතකොට කල්පනා කරලා බලනකොට මේ අවසාන ඉහළම පරම සැපත පරම ආරක්ෂාව ලබා ගන්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙන්න මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමෙන් ලෞකික වශයෙන් යොදන නොයෙකුත් ආර්ථික සංවිධාන ඔය රක්ෂණ ක්‍රම ඒවා සමාජයේ බලාපොරොත්තු කඩ කරමින් සුන් කරමින් ඒවා නැති නාස්ති වෙලා යනවා. මහා ධන සම්භාරය ඇස්ති කරගෙන මේ මගේ අවසාන කාලයට මට මේව පිට වෙයි කියලා හිතා ගන්න ආයත සමහර විට ඒ අවසාන කාලයක් එන්නත් කලින් භයානක උපද්‍රව මැදේ මැරෙන්න සිද්ධ වෙනවා. මට පිට වෙන්න මේ දූ දරුවන් කියලා ඇති කර ගන්න අයගෙනුත් සමහර විට තමන් බලාපොරොත්තු වෙන ඒ පිට ආරක්ෂාව නොලැබිලා ඒ වෙනුවට විනාශයත් ළඟා වෙනවා. ඉබඳු සිද්ධි කොටිකුත් අහන්න ලැබෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළ හොඳමට මේ නියම පිට සරණවන්නේ කෙනෙකුට මෙන්න මේ නිර්වාණ ශාන්තිය මේ සැනසීම ලබා ගැනීමයි. එතකොට මේ ලෝකයේ හැම පැත්තක්ම තියෙන දෙවිලි මේ දෙවීම වෙනුවට මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නිවන. නිවන කියලා කියන්නේ නිවීමයි. දෙවීම වෙනුවට නිවීමයි. ඒ වගේම අර වෙනසීම වෙනුවට සැනසීමයි. අසහනය වෙනුවට සහනයයි. මේ හැම එකක්ම මෙන්න මේක චිත්ත පිළිබඳ தত্ত্ব. මේ සිතේ තිබෙනවා අපව අපායට ගෙන යන දිව්‍ය ලෝකවලට ගෙන යන ඊළඟට අවසානයේ බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් රහත් කෙනෙක් පවා කරන්න පුළුවන් ශක්තිය මේ අපේ සිත තුළ තිබෙනවා. මේක මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේකට මාර්ගය දක්වාවත් දාරලා තිබෙන බුදු පියාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි මේ ලෝකයේ තිබෙන මාර්ග ගැන හිතනවා, ගමන් කිරීම ගැන හිතනවා. නමුත් මේ මාර්ගය මේක සිත පිළිබඳ එකක්. මුලින් ඉඳලම තිබෙන්නේ දැන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. මේ හරි දැක්ම යම් කිසි කෙනෙක් ඇති කරගත්තනම් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳවත් ඒ වගේම හොඳ නරක පිළිබඳව පෞපින් පිළිබඳව අන්නේ තැනත්තා එතකොට ජීවිතය පිළිබඳව තමන් යන ගමන යම් කිසි ඉලක්කයක් අනුව ගමන් කරනවා. හරි දැක්ම ඇති වුණා නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේක ඍජු මාර්ගයක් කියලා කෙලින් මාර්ගයක්. මේ සම්මාදිට්ඨියේ එකපාරටම මෙතන මේ චතුරාර්ය සත්‍ය ගැන කියලා තියෙන්නේ මොකද දන්නවා ඒ තැනත්තා. මම යන්නේ මේ නිවන් ගමන. මේකට උපකාර වෙන එක තමයි හොඳ නරක පෞපින් ඉස්සල මූලික වශයෙන් වටහා ගැනීම. නමුත් ඒ තුලින් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල රැඳීම නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ කය වචනය හික්මවාගෙන ඊළඟට සිත එකඟ කර ගැනීමෙන් භාවනාව දියුණු කර ගැනීමෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට මේ සංසාරයේ මුළුමහත් සංසාරයේ දුකක් කියලා කියන එක වැටහෙන අවස්ථාවක් තිබෙනවා. හැමෝම කියાવી මේ දුකේ කියලා. නමුත් මේ දැන් බොහෝ දෙනා දුක කියලා කියන්නේ මේකේ එක කොටසක් විතරක් අරගෙන මේක නිකන් පොඩි දෙපාර්තමේන්තුවක් හැටියට අරගෙන මේ ටික විතරක් දුකේ කියලා කියනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මුළුමහත් සංසාරයේම දුකක් කියලා. මේ අවබෝධයට එන්න ඕනේ ක්‍රමානුකූලවයි. මේක හරි මේකට කියනවා යෝනිසෝමනසිකාර කියලා කියන හරියාකාර මෙනෙහි කිරීමෙන්ට ඕන. ඔය විදිහට එතකොට ඉස්සෙල්ලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ සම්මාදිට්ඨි කියලා මේ හරි දැක්ම මේ සංසාර ස්වභාවය කියන්නේ හොඳ නරක පිළිබඳව ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගෙන ඊළඟට ඒ හැරි දැක්ම යම්කිසි කෙනෙක් තුළ ඇති වුණා නම් ඒ නිසාම ඒ තැනැත්තාගේ සිතුම් පැතුම් ඊළඟට වෙනස් වෙන්න පටන් ගන්නවා. පුදුම අන්දමට ක්‍රමානුකූල විදිහට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබින්නේ සම්මා දිට්ඨිය අනුව. ඊළඟට ඒ තැනැත්තා තුළ සම්මා සංකප්ප කියලා කියන හොඳ සිතුම් පැතුම් අරකට කිව්වනම් හරි දැකුම් කියලා හරි සිතුම් පැතුම් ඊළඟට හරි දැකුමෙන් ඒ යන පාරේ ඉලක්කය පේනවා. ඊළඟට හරි සිතුම් පැතුම් මේ තැනැත්තා තුළ ඇති වෙනවා ඇතුළතින්. ඒක තමයි ඒ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියලා කියන රස නිවිදීම පිළිබඳ නිතර කල්පනා කරනවා. ඊළඟට ද්වේෂය ඉවත් කරලා මෛත්‍රී හිතිවිලි ඇති කරගන්නවා. අනුන්ට සතුන්ට හිංසා කිරීම වෙනුවට ඒ අයට ඒ කරුණාව පතුරනවා. අන්න ඒ විදිහට සිතුම් පැතුම් ඇති වෙනවා හරි දැක්ම ඇති පුද්ගලයා තුළ. තමා ගැන විතලා ආත්මార్థකාමීව මට මාව ප්‍රියයි කියලා ඒ පාප කර්ම කරනවා වෙනුවට ලෝකය ගැනත් හිතලා ඒ කුලුල් සිතකින් මෛත්‍රී සිතකින් කරුණා සිතකින් අන්න විදිහට කල්පනා කළා ජීවත් වෙනවා. ඒ වගේම මේ සසර ගමන දුකක් කියන අවබෝධය ඒ තමන් ලැබූ චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික දැනීමෙන් පවා අවබෝධ කරගන්නවා. බුද්ධ වචනේ සත්‍යනවා. මේක හොඳ තැනක් වෙන්න බෑ මෙතනින් පිටවීමයි කරන්න ඕනේ කියලා අන්න ඒ විදිහට නෙක්ඛම්ම සංකල්ප. මේ සංකල්ප කියන මේවා කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්නතුන්ට පවා සංඝයා වහන්සේලාගේ දර්ශනය තුලින් ඊළඟට එදිනදා ජීවිතයේ ලැබෙන අත්දැකීම් තුලින් මේ සසරින් මිදිය පිළිබඳ හිතිවිලි මතු කර ගන්න උත්සාහවත් වෙන්න ඕන. මේකෙම ඇලිලා ගැලිලා ඉඳීම නෙවෙයි කරන්න ඕනේ. එතකොට ඒ විදිහට ඒ සම්මා සංකප්ප කියලා කියන හොඳ සිතුම් පැතුම් මේවා අත්දකින්න පුළුවන් දේවල් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ හොඳ සිතුම් පැතුම් අනුව ඒවා අනුව ජීවත් වෙන පුද්ගලයාට ඊළඟට ඒතනස්ථාගෙන් පිට වෙන වචන පවා සම්මා වාචා කියලා කියන දැන් මෙතනත් මේ ප්‍රකාශ වුණු විදිහට ඒ සම්මා වාචා කියලා කියන්නේ යම් කිසි වැරදි වචන පාවිච්චි කිරීම වලින් වැළකීමයි. බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, නිෂ්ඵල කෝපදූප ඒ තමන්ගේ මනස විකෘත වෙන විදිය දේවල් ඒ වචන කීමෙන් වැළකීම. අන්න ඒ විදිහට ඒ හරි වචන පාවිච්චි කරන පුද්ගලයා ඊට කල්පනා කරනවා මගේ වචන හැටියටම තියෙන්න ඕනේ වැඩ කියලා. ඒ පුද්ගලයා එතකොට ඒ හොර බොරු ආදිය ඉවත් කරලා ඊළඟට ඒ තැනැත්තා ජීවත් වෙනවා ඒ ප්‍රාණඝාතයෙන්, අදින්නාදාන, කාමීච්ඡාචාර කියලා කියන ඒ වැරදි ක්‍රියාවලින් සේවයින් ඉවත් වෙලා ජීවත් වෙන උත්සාහ කරනවා. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වරද වහැතිරීම කියන ඒවා ඉවත් වෙලා ජීවත් වීමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. ලෝකයේ තියෙන අනිත් කර්මාන්ත නෙවෙයි. එතකොට ඒකට අපි කියනවා හරි කෙරුම් කියලා. ඒ විදිහට ලෝකයේ නොයෙකුත් කෙරුම් තියෙනවා. මේක තමයි නියම කෙරුම. එතකොට හරි දැකුම්, හරි සිතුම් පැතුම්, හරි කියුම්, හරි කෙරුම්. ඔය ඉතාමත්ම මේ තමන්ට සරල අන්දමින් කල්පනා කරනකොට එකෙන් දෙකක් හිටුයි බොහොම. එක එකක් මේ අනිත් එක නිසා පැනනගින විදිහේ දම්වැලක පුරුක් වගේ. ඊළඟට හරි කෙරුම් කියලා කියන මේ වකලත් සමහර විට ජීවිකාව වෙනුවෙන් අර දැන් අතන කියාපු කාරණේ වගේ මේ කතන්තරේ තියෙනා වගේ සමහරුන්ට මේක නොකර බැරි වගේ පේනවා. මගේ රස්සාව මේකයි, මේක ඉතින් කරන්න වෙනවා, මේවා හරි අඹු කරගන්න ඕන කියලා එහෙම හිතලා අර පව්කම් කරනවා. ඒකයි ආජීවය කියලා, සම්මා ආජීවය කියලා කියන්නේ අන්න අර අපි මේ මිච්ඡා ආජීව පිළිබඳව මේ ශික්ෂාපදින් කියාපු කාරණේ. මේ කියපු වැරදි ජීවිකා ක්‍රම වලින් උත්සාහයෙන් හරි වැළකෙන්න ඕන. ඒ සඳහා කරන පරිත්‍යාගය, අනේ එකටම පරිත්‍යාගයක් කරන්න ඕන. දැන් ලෝකයේ ලොකු දේවල් ලබා ගන්නට බෑ පරිත්‍යාගයක් නැතිව. විභාගයක් පාස් කරගන්න, ලොකු ධනයක් උපයගන්න, කෝටිපතියෙක් වෙන්න නම් කිසි පරිත්‍යාගයක් නැතුව බෑ. එතකොට මේකටත් එහෙම පරිත්‍යාගයක් කරන්න ඕන. මේ නිවන් මාර්ගයේ යන්න නම්, සසල දුකින් මිදෙන්න නම්, බුද්ධ වචනේ අනුව ජීවත් වෙන්න නම්, නියම බෞද්ධෝපාසකයෙක් වෙන්න නම්, ඒක සඳහා කරන පරිත්‍යාගයක් ඇසෙට සලකලා අර දැන් අර දැන් ජීවිත කෙනෙකුට තමන්ගේ ජීවිතේ මුළු මාසයේ හැමදාම මේවා කර කර ඉන්න පුද්ගලයා අපි හිතමු ඒතනත්තා එක පොයකට සිල් ගත්ත කියලා. එදා අන්න එයාගේ ඒතනත්තාගේ සම්‍යක් ජීවිතාව, හොඳ ජීවිතාව ඒතනත්තාට පිහිටනවා. මාසයේ දවස් දෙකක් සිල් සමාදන් වුණා. අන්න ඒ දවස් දෙක තුල දවස් හතරම සිල් සමාදන් වුණොත් ඒ දවස් හතර තුන ඔය විදිහට ක්‍රියාත්මක කරනකොට පේනවා මේවා අතහරින්න පුළුවන් කියලා. අන්න එහෙම යම් කිසි ප්‍රායෝගික වශයෙන් කල්පනා කරලා තම තමන් මේවායින් ඉවත් වෙන්න උත්සාහ කරන්න ඕන. මොකද මේ ඉවත් වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අපි මේ ධනය උපයදා ගන්නවට ඊර්ෂාවෙන් නෙවෙයි. මේවායි තියෙන භයානක විපාකයන් හිතලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඒ වැරදි ආජීවය ගැන කියන ඒ විදිහට වැරදි විදිහට ජීවත් වෙන පුද්ගලයාට මිලව මේ භය හතරකට මුහුණ දෙන්න වෙනවා. ඒක පෙන්눔 කරන්නේ අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියලා. අත්තානුවාද භය කියලා කියන්නේ තමන්ගේ හිතම තමන්ට දොස් කියනවා. සමහරුන්ට නිින්ද යන්නේ නැහැ. වයස් ගත වුණාට පස්සේ කල්පනා කරනවා මේ ධනය හරියම්බ කරගත්තේ මේ විදිහේ පාප කර්ම කළායි කියලා. එතකොට නිදි පිටි සොයාගෙන යන්න වෙනවා. අන්න අත්තානුවාද භය. තමන්ගේ හිත තමන්ට දොස් කියනවා. හෘදේ සාක්ෂිය දොස් කියනවා. ඊළඟට පරානුවාද භය. අකල්බැසියොන් නුව නැත්තම් එතනත්තට ගරහනවා. අර අර විදිහට පිටියට මොකද මේ අපි දන්නවා මේ මුදල් හරියම්බ කරගත්තු ආකාරය කියලා. ඊළඟට දණ්ඩ භය. සමාවිත දඬුවම් වලට මුහුර දෙන්න වෙනවා. නීතිය දැහැන්ට හසු වෙනවා. ඒ වයින් කොයි එකකින් බේරුණත් අවසාන වශයෙන් දුගතියට යන්න සිද්ධ වෙනවා. ඒක බුද්ධ වචනේ අනුව ඒක සත්‍ය වශයෙන්ම මේ පාප කර්මවල විපාකයක් නිදිට වෙනවා. අන්න ඒ විදිහට විපාක පක්ෂය ගැන කල්පනා කරලා මේ කල්පනා කරන්න ඕනේ මේ කිසි කෙනෙකුට හිංසාවක් මේ නිග්‍රහයක් කිරීම වශයෙන් නෙවෙයි බුද්ධ වචනේ ඉදිරිපත් කිරීම වශයෙන්. නමුත් මේ කාලේ හැටියට නම් මේවා කාලෝචිත නොවෙන්න පුළුවන් මේ විදිහේ කාරණා ගැන දිගට විස්තර කරන එක. නමුත් අපේ යුතුකම තිබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට හොඳ නරක අර කළු සිදු කියන එක ලෝකයාට හඳුන්වා දෙන්න ඕන. අන්න ඒක නිසා ඒ විදිහේ ජීවිතාවකින් අමාරුවෙන් හරි වෙනස් වුණු පුද්ගලයාට විශාල සැනසීමක් ලැබෙනවා. තමන්ට හොඳට නිින්ද යනවා. අඩු ආදායමක් ලැබුණත් තමන්ට හොඳ ඒ සැනසිල්ලායකව ඒ කුසල් ධර්ම මතු කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔන්න එතකොට ඒ සම්මා ආජීවය කියලා කිව්වේ ඕකයි. ඊළාට පරානුවාද භය, දණ්ඩ භය, ඊළාට දුක්ගති භය, ඔය කියපු ඒ භය වලින් මිදිලා තමන්ට හොඳ ජීවිතයක් ගත කරන. ඊළඟට ඒ සඳහා යෙදු උත්සාහය අපිට යන්නේ නැහැ. ඒ උත්සාහය තුලින් එකට කියන සම්මා වායාම. ඇත්ත වශයෙන් මේ සම්මක් ආජීවය සකස් කර ගැනීම සඳහා යෙදෙන උත්සාහය ඊළඟ පියවර හැටියට මතුවෙන්නේ සම්මා වායාම කියලා. හරි වෙරදෙනුම් කියලා කියන්න පුළුවන්. ලෝකයේ තිබෙන වීරිය දරන ආකාරය අපිට පේනවා කායික වශයෙන්. මේ බරක් උස්ස නැහැ තීලාට තවත් නොයෙකුත් දේවල් කරන මේවා දැකලා අපි ලොකු හපංකම් කියලා කියනවා. මේ බුදු පියාණන් වහන්සේ මේවට හපංකම් කියන්නේ නැහැ. දැන් ලොකු කාය ශක්තිය ඇති අය බොහොම මහන්සි අරගෙන අනිත් අයට කරන්න බැරි දේවල් උස්සලා නොයෙකුත් දේවල් උස්සලා මහා වාර්තා පිළිටුවනවා. ඒව හපංකම් ඇටියෙත. ඒව ලොකු වීරිය පෙන්වුම් කිරීම ඇටියෙත. නමුත් ඒක බුදු පියාණන් වහන්සේ සම්‍යක් ව්‍යායාමයක් ඇටියට හඳුන්වන්නේ. හරි වෙර දැනුම මොකද්ද?
මේ චිත්ත සන්තානයට ශ්‍රිංගා ගන්න බලාගෙන ඉන්න අකුසල ධර්ම. ඒවා නූපන් අකුසල ධර්ම නූපදීම සඳහා යම් කිසි ප්‍රයත්නයක් උත්සාහයක් වීරියක් යෙදීමයි. ඊළඟට උපන්නා වූ අකුසල් තමා ළඟ තිබෙන අකුසල් ඒවා පන්නන හැරීමට හරියට අර ඉස්සරහ දොර වහනවා ඒක සතුරන්ට එන්න ඉඩ නොදී ඊළඟට පස්ස දොරෙන් තල්ලු කරනවා ඇතුලේ ඇදලා ඉන්න සතුරන් ඒ වගේ තමන්ගේ ළඟ තිබෙන අකුසල් පන්නලා දානවා. ඊළඟට තවත් ඒ නරක පැත්ත ඊළඟට හොඳ පැත්තෙන් දෙකක් කෙරෙන්න ඕන වීරිය දෙකක්. මොකද්ද? නූපන්නා වූ කුසල් ධර්ම ලං කරගන්න උත්සාහයක් කරන්න ඕන. හොඳ අය තමන්ගේ ගෙදරට ලං කරගන්න ඕන එන්න එන්න කියලා අතමනලා කතා කරලා මේ එන්න ඉඳ ගන්න කියලා අර හොඳ කුසල් ධර්ම ලං කරගන්න ඕන. ඊළඟට මේ ඇවිත් ඉන්න හොඳ අගන්තුකයෝ හොඳ අමුත්තන් ටික හොඳ කුසල ධර්ම ටික ඒව රැක ගන්න ඕන, රැක බලා ගන්න ඕන, කන්න බොන්න දීලා. අන්න ඒ විදිහට තමයි මේ සතරාකාර වීර්ය දක්වල තිබෙන්නේ. නූපන්න කුසල් නූපද වීම සඳහා, උපන්නා වූ අකුසල් ධර්ම පළවා හැරීම සඳහා, නිරපා හැරීම සඳහා, නූපන්නා වූ කුසල් ඇති කර ගැනීම සඳහා, උපන්නා වූ කුසල් ධර්ම ආරක්ෂා කරගෙන තහවුරු කරගෙන ඒවා වැඩි දියුණු කරගෙන ජීවත් වීම සඳහා මේ වීර්ය කෙරෙන්නේ. මේ වීර්ය කරන පුද්ගලයා ලෝකයාට පේන්නේ නැහැ. සමහර විට ඇස් දෙක පියාගෙන ඉන්නේ, සමහර විට ඒ තමන්ගේ දිනදා ජීවිත සම්සුන්ව ගත කරනවා. නමුත් මේ චිත්තසංතානය තුලයි කෙරෙන්නේ මේක. මේක තමයි ලෝකයේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරන සම්‍යක් ව්‍යායාමය. ඒකට අර ආජීවයේ ජීවිකාව හරිජලස ගැනීම සඳහා යම් කිසි පින්වත්ෙක් උනන්දු වෙනවා නම් අවංකවම තම තමන්ගේ දූ දරුවන්ටත් කියලායි බාහිරයවන්ටත් කියලා අපි අද ඉඳලා මෙහෙම වෙනසක් කරගන්න බලමු කොහොම හරි කියලා. එහෙම ඒ කරන උත්සාහය තුලේ වැඩින්නේ මෙන්න මේ සම්‍යක් ව්‍යායාමයයි. මේ සම්මා ව්‍යායාමයේ වැඩෙන පුද්ගලයා තුල මේක දන්නේම නැතු හේතනත්තා යෝගාවචරයක් වෙනවා. මේ හිතත් එක කරන මේ වැඩ පිළිවෙල නිසා හේතනත්තා භාවනා යෝගියෙක් වෙන පිළිල නොපෙනුවා. ඊළඟට මේ යදන සම්‍යක් ව්‍යායාමයේ ප්‍රතිඵලය මොකද්ද? සම්මා සතිය. මේ සඳහා කෙරෙන උත්සාහය මේ අර මුරකරුවෙක් මේ විදිහට නම් මුරකරුවෙක් වගේ මෙතන මේ ක්‍රියා කරන්නට වෙන්නේ. ඒ විදිහට මුරකරුවෙක් හැටියට ක්‍රියා කරනවා නම් මෙතන අප්‍රමාදීව නිතර සතිමත් සිටින්න ඕන, සිහිය ඇතිව. අන්න එතකොට සම්මා සතිය කියලා කියන ඒ හොඳ සිහිය හේතනත්තා තුළ පිහිටෙනවා. ඒ හොඳ සිහියට අහු වෙනවා අර සතර සතිපට්ඨානයේ කයේ ස්වභාවය මේකයි, වේදනාවන්ගේ ස්වභාවය මේකයි, සිතේ ස්වභාවය මේකයි, සිතට එන අරමුණු වල ස්වභාවය මේකයි කියලා. සතර සතිපට්ඨානය තමයි සතිය කියලා කියන්නේ, සම්මා සතිය. මේක පිරෙනවා. ඊළඟට මේක පිරෙනකොට ඊළඟට එක එක ඒ කුසල් අරමුණක හිත බොහෝ වෙලා රඳවා ගන්න පුළුවන් සමාධි ශක්තිය ලැබෙනවා. ඒකටයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, සම්මා දිට්ඨිස සම්මා සංකප්පෝ පහෝති, සම්මා සංකප්ප සම්මා වාචා පහෝති කියලා එකකින් එකකට මේවා සම්බන්ධ වෙලා තියෙන ආකාරයෙන් ප්‍රකාශ කරනවා. සම්‍යක් දෘෂ්ටි ඇති පුද්ගලයා තුළ සම්‍යක් සංකල්ප කියලා කියන හොඳ සිතිවිලිය තියෙනවා. ඒ හොඳ සිතිවිලි ඇති නැත්තා තුළ හොඳ වචන පිට වෙනවා. හොඳ වචන පිට කරන තැනත්තා හොඳ ක්‍රියාමාර්ගවල යෙදෙනවා. හොඳ ක්‍රියාමාර්ගවල යෙදෙන තැනත්තා හොඳ ජීවිකාවක් සකස් කරගන්නවා. හොඳ ජීවිකාවක් සකස් කරන පුද්ගලයා තුළ හොඳ ව්‍යායාමයක් වීරියක් ඇති වෙනවා. ඒ වීරිය ඇති කරගන්න පුද්ගලයා තුළ හොඳ සතියක් සිහියක් සිහිනුවණක් ඇති වෙනවා. ඒ දිය කරගන්න පුද්ගලයා තුළ වන සමාධියක් හොඳ තැන්පත් බවක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙකු තුළ සම්පූර්ණ වෙන්නේ මේවා ක්‍රියාත්මක කළ හැකි දේවල්. අතීතයේත් මේ බෞද්ධ ජීපින්වතුන් මේවා ක්‍රියාත්මක කළා දැනුත් පුළුවන් කියලා එහෙම කල්පනා කරගන්න ඕනේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙන්න මේ නියම ආරක්ෂාව පිහිට මේ නිවන බව කල්පනා කරන්න ඕන. මේ නිවීම මේ මුළු මහත් සංසාර දුක්ඛය, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් මේ ප්‍රකාශ කරන අනන්ත කාලයක් මේ බිඳපු සංසාර දුක මේක කෙලවර කිරීමට ලැබුණු උතුම් අවස්ථාව මේ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය නියම ප්‍රයෝජනේ උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහවත් වෙන්න ඕන. මේ ගාථා ධර්මය තුල මේ අර බෝධි රාජ කුමාරයා හිමි සෝවාන් වුණා කියලා කියන්නේ මේ අතීතයේ කරගත්තු පුණ්‍ය ශක්තිය මත වුණා මේ බුදු පියාණන් වහන්සේගේ මේ එක ගාථාවකින් මේක යතුරක් වුණා නිවන් දොරට. මේ විදිහට මොනැති පින්නතුන් ඒ තරම් ඉක්මනින් නැතත් උත්සාහවත් තම තමන්ගේ අඩුපාඩුකම් හරිගස්සගෙන මේ විදිහට මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න මේවා අපිට බැරියයි කියලා හිතන්නේ නැතුව මේ මාර්ගයේ වැහැලා ගමන් කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට මූලික වශයෙන් අර තුන් දොර එක ගැනීම, සිත කය වචනය, ඊළඟට සීල සමාධි ප්‍රඥා, තමන්ගේ මේ පංච සීලය හෝ ආදිවස්තුංග සීලය හෝ මේක හොඳට නිතර ආවර්ජනා කළා මේක අනුව ජීවත් වෙන උත්සාහවත් වෙන්න ඕනේ. ඒකම මේ හිත දැන්පත් කරගෙන ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ යථා අවබෝධයයි. අන්නේ ඒ සඳහා උත්සාහවත් වෙන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. මේ ධර්ම දේශනාවකින් අපේ මේ කුසල් චිත්ත පරම්පරාවක් ඇති කර ගැනීමයි පරමාර්ථය වෙන්නේ. මේ බණක් ඇසීමෙන් නැති වෙනවා ආනිසංස කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ගැඹුරු ආනිසංසය නම්. ඒ අතීත කාලේ ධර්ම ශ්‍රවණ අවස්ථාවේදී පවා මාර්ගඵල අවබෝධය කළේ ඒ ධර්මානුසාරයෙන් තමගේ චිත්තසංතානය ඒ ක්‍රියාත්මක වෙන්නේ තමගේ ජීවිතයත් එක්කයි. මගේ ජීවිතයේ මේ අඩුපාඩුකම් මම හරිගස්ස ගන්න ඕන. ගෙදර ගිහිල්ලා මම මේ විදිහට ජීවත් වෙනවා කියලා ඒ තරමට ඒ සමහර විට ගෙදර දොරවල් වල තිබෙන ඒ ධන ඒවා පිළිබඳව තියෙන තණ්හාව පවා ඒ අවස්ථාවේ ඉවත් කරගන්න පුළුවන් වුණු පුද්ගලයාට තමයි මාර්ගඵල අවබෝධය කරන්න පුළුවන්. මේ විදිහේ මේ ධර්මයක් අනුව මට ජීවත් වෙන්න නැත්නම් මේක තමයි උතුම් ජීවිතය කියලා හිතනකොට අර තමන්ගේ තිබුණු ඒ බන්ධන කැඩිලා ගිහිල්ලා ඒ සත්‍ය අවබෝධය එනවා. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මය සම්දිත්තික අකාලිකේ විපස්සිකෝපනායික කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. මෙලොවම විපාක දකින්න පුළුවන්, කල් නොයවා විපාක ලබන්න පුළුවන් විදිහේ මේ ධර්ම මාර්ගයක් නුවණැති පුද්ගලයන් විසින් තම තමන්ගේ චිත්ත සංතානය තුළින් දැකිය යුතු ධර්මයක්. අන්න ඒ විදිහට කල්පනා කරලා මේ වටිනා පොය දවසේ මේ පින්වතුන් විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්න ඕනේ. මේ කථාන්තරෙන් ගත යුතු ආදර්ශත්, ගාථාවෙන් ගත යුතු ඒ ආදර්ශත් ප්‍රයෝජනට ගනිමින් එහෙම අදිෂ්ඨාන කරගෙන දැන් මෙතෙක් මේ වේලා ආජීවස්තුංග ශීලය කියන වටිනා ශීලයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ වෙන වටිනා ශීලයක් සමාදන් වුණා. ඒ ශීල සමාදානයේ ඒකිනුත් ලොකු කුසලයක් චිත්තසංතානයේ ශක්තියක් ඇති වුණා කියලා හිතාගන්න ඕනේ. ඒ කුසලයක් ඊළඟට මේ ධර්ම දේශනාවේ වශයෙන් ඒවට හිත යොදන අවස්ථාවේ යම්කිසි සමාධියක් තැන්පත්කමක් ඇතිවයි මේවට කන් දෙන්නේ. ඊළඟට ධර්මය අනුසාරයෙන් ගැඹුරින් කල්පනා කළ යම් යම් බැටහීම් ශක්තිය ඇති කරගන්නවා. සීල සමාධි ප්‍රඥා කියලා ඒවා ඉබේම මේ ධර්ම ශ්‍රවණය හරි ආකාරයෙන් කරන පුද්ගලයා තුළ ඇති වෙනවා. ඊළඟට ඒ වගේම තමයි කෙනෙකුට මේ මාතුලින් අර ධර්මයේ දක්වන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා දැන් මේ නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය පහක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අප තුළ යම් යම් ප්‍රමාණයකින් තිබෙනවා ශ්‍රද්ධාවක් කියලා දෙයක්. නමුත් ඒක ඉන්ද්‍රිය තත්ත්වයට පත් කරගන්න ඕන ඒ නිවන් දැකීමට නම් මේ අස්කන්නාසාදී වගේ ඉන්ද්‍රියක්. ඒ කියන්නේ මේක හොඳට අධිපතිකමක් ඇති වෙන්න ඕන අපේ චිත්ත සංතානයේ. ශ්‍රද්ධාව, ඊළාට වීරිය, ඒ අනුව හිතා ගන්න ඕන මේ විදිහට මම මේ අකුසල් ධර්ම නේර පාරණ කුසල් ධර්ම ලං කර ගන්නවා කියලා වීරියක්. ඊළඟට ඒ හියදීම නිසා ඒ සතියක් හොඳ සිහියක් ඇති වෙනවා. ඒ තුලින් සමාධියක් මතු කරගෙන ධර්ම ආબોධිය ප්‍රඥාවක් වැටීමක් ඇති කර ගන්නවා. මෙන්න මේ ධර්ම මාර්ගයෙන් ගමන් කිරීමට අදිෂ්ඨාන කර ගන්න ඕනේ. ඒක මෙතික් වේලා මේ චිත්ත සංතානි තමගේ චිත්ත සංතානිය තැන්පත් වුණු ඒ කුසල චේතනා රාශිය නිවනට උපකාරවත් වේවා. මේ ආදී භයානක ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ මුළු මහත් සංසාර දුකින් මිදී උතුම් වූ අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල චේතන ආරාධනාන් සතුටුකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නත්, ඒ වගේම මේ ඉරස් කරගන්න පුණ්‍ය සම්භාරය මේවා අනුමෝදන් වෙනකොට සක්සිනවා. ඉහළිනුත් පහළිනුත් නොයෙකුත් ලෝක සත්ත්වයා මේ පින් කරන අය දිහා බලාගෙන ඉන්නවා. සමහරු මේ ඉතාමත් පිහිටක් බලාපොරොත්තු වෙනවාගේ, සමහරු මේ ගැන සතුටු වෙලා මුදිතා ගුණය ඇති කරගන්න, ඒ මුදිතා ගුණය ඇති කරගන්නවා මේ ශාසන ආරක්ෂක දෙවිදේවතාවුන් ප්‍රධාන ඒ දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය. එහෙම අනේ ගැන කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ඒ දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් මේ ස්ථානයට අධිගෘහිත යම් දෙවිදේවතාවදී නැත්නම් ඒ හැම දෙනෙක්මත් මේ අපගේ මේ දේශනා මේ වගේම ඒ ධර්මශ්‍රවණේ මේ කුසල අනුමෝදන් වෙත්වා. ඒ අනුමෝදන් වී ඒ සියලු දුගති tattwa වලින් මිදී සුගති tattwa වලට පැමිණ ඊළඟට ඒ භාවනා මාර්ගයේ යමින් අජරාමර සංඛ්‍යාත උතුම් මමා මහ නිවනින් මේ ප්‍රාර්ථනීය බෝධිනි උතුම් මමා නිවනින් සමහරවම සැදෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. ඊළඟට ඒ වගේම තම තමන් නමින් මේ පින් අනුමෝදන් වීමෙන් අජරාමර සංඛ්‍යාත උතුම් මහා මහණුවනේ මේ සංසාර දුක අත්මිදෙත්වා කියන කාරණා සිදෙන්නේ. ඒ ගාථා කියලා කිව්දෙන්නේ එක්තාවතා චම්මෝ
සබ්බ දේවතා සබ්බ
නිත්‍යං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච්චේ අතෝ නිබ්බාන සම්පත්ති ඥාතේ සම්චුති.
අද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.